ප්‍රසාදරුව භාවනාවෙන් චතුර්ථ ධ්‍යානයට පත් වෙනවා. චතුර්ථ ධ්‍යානෙදී මනෝමය සයක් මවාගෙන මේ ශරීරයෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ඒක උපමා පෙන්නනවා. කඩුවයි පොකුවයි දෙක එකට තියෙන. මේකෙන් කඩුව පැත්තර ගන්නවා පොකුව පැත්තකින් තියෙන. මස්ලේ කය පොකුව නම් මනෝමය කය කඩුවව. තව උපමා වුණා නයයි හැවයි දෙක එකට තියෙනවා නයයි. නය හැවැරලා ගියාම නය පැත්තක හැව පැත්ත. හැව ශරීරයට උපමා කරනවා නය මනෝමය කයට උපමා කරනවා. තනකොළ ගහයි තනකොළ ගහේ බොලියයි එකට තියෙනවා බොලිය ඇදලා පැත්තකින් තිබ්බොත් තනකොළ ගහ පැත්තක බොලේ පැත්ත. ඒ වගේ මනෝමය කයේ බොලේ නම් මස්ලේ කය තනකොළ ගහ. නයයි කළුවේ පොකුව වාගේ නයාගේ හැව වාගේ තනකොළ ගහ වාගේ මස්ලේ කය පෙන්නේ. කඩුව වාගේ ඒ වගේම නයා වාගේ තනකොළ බොලේ වාගේ පැත්තකට ගත්ත මනෝමය කය පෙන්නේ. දැන් මනෝමය කයෙන් අහකට ගියාට පස්සේ ඒක වෙනවා සියලු අංග පසංගින් යුක්තයි. ඒකේ අඩුවක් නැහැ. ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාහේ තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා. ආකාර රූපේ ඒ ආකාරයෙන්ම අරගත්ත මනෝමය කයකින් අහකට යනවා. මේ භාවනාවේදී මනෝමය විද්‍ය ප්‍රගුණ කරනකොට කරගන්න පුළුවන් එකතරා අභිඥා ක්‍රමයක්. දැන් අහකට ගියාට පස්සේ පේන්නේ අර මස්ලේ කයද නෙමෙයි. ඇහෙන්නේත් මස්ලේ කයද නෙමෙයි. මස්ලේ කය ආධාරයක් ඒකට ඕනේ. ඒ මනෝමය කයෙන් ඉතාම සුළු මොහොතකින් බබලෝට ඇඳත් පුළුවන්. තත්කල් පරිවර්ත ආදී කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා විනිවිද ගිහිලා ඕන දිහාකට යන්නත් පුළුවන්. ගිහින් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න එහෙම ක්‍රමයක්. දැන් මේ චක්කු ප්‍රසාදය නැත්නම් බලන්න බෑ. සෝතා ප්‍රසාදය නැතිනම් අහන්න බෑ. ගාන ප්‍රසාදය නැතිනම් ගන්ධයක් ආග්‍රහණය කරලා දැනගන්න බෑ. ජීවා ප්‍රසාදය නැතිනම් රසයක් දැනගන්න බෑ. ආය ප්‍රසාදයෙන් එන ස්පර්ශය දැනගන්න බෑ. නමුත් දැන් මේ ඔක්කොම අර මනෝමය කයෙන් ගිහිලා කරනවා. ශරීරයෙන් මොනවත් අරන් ගියේ නෑ ඒක. මස්ලේ කයෙන් අරන් ගියේ නෑ. මස්ලේ කයි අර කියපු ඇහි බබා කියපු කලු ඉන්දියාව කියපු එක ඇහිම. අර කණේ මුදුවක් වාගේ තිබුණා අපි අස්මෘතු කරන්නේ නෑ. ඒක කණේමයි. එළුවාගේ පුරේ වාගේ කොටසක් එළු පුරේ වාගේ කොටසක් නාහේ තියනවා කියන සියුම් කොටසක් ඒක නාහේමයි. ඒක අරන් ගියේ නෑ මා කාය ප්‍රසාදේ. එන ප්‍රසාද රූප තිබිලා තියෙන්නේ කොහෙද? මස් දෙකයි තිබුණා. ධර්ම විග්‍රහය ක්‍රමානුකූලව කරලා අරගත්තේ නැති නිසා ආචාර්යවාද වශයෙන් ඒ ප්‍රසාද රූප මස් දෙකයි දාලා කතා කරලා තියෙනවා. එන්නලා තියෙනවා. ප්‍රසාද රූපයි තියෙන්නේ කර්මජ කයට. කර්මජ කය කියන එකට බාහිර ලෝකයෙන් ගන්න දෙයක් නැහැ. ආහාර වශයෙන් ගන්න දෙයක් නෑ. අපි මේ කන බොන දේවල් බාහිරින් අරගන්න මේ උත්තර රූප කලාපයන්ගෙන් හැදිච්ච බාහිර වස්තු වශයෙන් ගන්න ඕජස් කන බොන ආහාර මේවා නිසා හටගන්නේ වැඩි හටගන්න කබලින්කාර ආහාරයේ මේ මස්ලේ කයටයි ප්‍රත්‍ය වේ. කබලින්කාර ආහාරෝ ඉමස කායස ආහාර පත්‍යේන පත්‍යෝ කියලා විග්‍රහ කරන්න ධර්ම. මේ කයට කබලින්කාර ආහාරයේ ආහාර පත්‍යේන පත්‍ය නම් මේ කයට මස්ලේ කායතයි ඒ ටිකක් පත් වෙන්නේ රාජ කායිකිය කොටස. කර්මජ කායත බාහිර ලෝකේ ආහාර නෙමෙයි ගන්නෙ. කර්ම ශක්තියම නිවදවපු ආහාර. හිතජ කාය කියන තව එකක් තියෙනවා. කර්මජ කාය නිසා හිත පාල කරනවා. පාල කරන හිත නිසා චිත්තජ රූප නිවදෙවිලා ඒ චිත්තජ රූප මාර්ගයෙන් ගොඩ නැගෙන එකක් තියෙනවා. ඒකටම ආවෙනිකිට තව වටහවුමක් නැත්නම් ඒකේම ආකෘතිය. අර කර්මජ කය ආකෘතියට අනුකූලව චිත්තජ රූපයන්ගෙන් හටගත්ත රූප සම්පින්දණයන් පිළිහිටියට පස්සේ අර කය ගණී භවනෝ පේනවා. කර්ම රූපයි චිත්ත රූපයි දෙක එකතු වෙනවා. ඍතු විපර්යාසයට භාජනය වෙලා කර්මජ කයේ කර්මජ අවස්ථාව කියන්නේ රූපේ නිපදවන අවස්ථාව විතරයි. ඇයිගේ මහතා ගහන ඉස්සෙල්ලා කෝටි ගාණක් රූප මාත්‍ර නිපදවලා ඉවරයි. ඒ නිපදවන වෙලාව අවස්ථාව විතරයි කර්මජ කියන්නේ චිත්තජ කියන්නේ. ඒ අවස්ථාව ඉක්ම ගිය ගාම යා ලෝකයේ නිදහස් වෙලා උතුජ රූප කියන සත්‍යෙට පත් වෙනවා. හැබැයි උතුජ රූපත් ගිහිලා ඉතින් අර කය වඩාම පිහිටිනවා. එන මුලි මුලි නිපදෝ ධර්මයෙන් චිත්තයෙන් නිපදෝ රූප අහකට යනවා නෙමෙයි. අර කයතම බැඳිලා තව ලාටුවක් වාගේ ඒකේ ගොල ගැහෙයි. එතකොට කාය තුනකින් හෙලලා ත්‍රිජ කාය කියන කර්ම කාය, චිත්ත කාය, ඍතු කාය කියන මේ තුනේම සම්පීඩණයෙන් සියුම් කායක් ගොඩනැගේ. ඔය කියන ත්‍රිජ කාය. ආහාරය බාහිරින් අරගත්තාට පස්සේ ඒවත් එක තුනහ තමයි චතුර්ජ කාය කියන හතරවෙනි කාය හටගන්නේ. මස්ලේ කාය හට ගැනීමක් තියෙන්නේ අනේ චතුර්ජ කාය කියන කොටසේ කොටසින්. ඒ ටික තමයි මේ කාම ලෝකේ ඉන්න මිනිස්සුන්ට බාහිරින් ආහාරයක් අමෘතය හරි ආහාරයට ගන්න දෙවියන්ට දෙන්නේ. දෙවියොත් මිනිස්යොත් ඒ වගේම ලෝකේ ඉන්න අනිත් පල්ලෙහා ඉන්නේ සත්ව කොළස් ඔක්කොම ජීවත් වෙන්නේ හතරවෙනි කායක් ඇතුළ නැත්නම් කලබල ආහාරයක් ඇතුළ. ඒ ආහාරය අති සියුම් වෙන්න පුළුවන්. භූතාදී කොටස ගන්නවා, වේතාදී කොටස ගන්නවා, ගඳ සුවඳ වට මේ වටම වෙන්න වෙනවා. ගඳ සුවඳ වටම තිබුණා තේවත් මේ ලෝකේ බාහිර ද්‍රව්‍යවා. ඒවෙන් ආහාර කරගත්තත් ඒවත් ඇටෙන්නේ අර කබලින් කාර ආහාර කියන කොටස. බාහිරින් ගන්න ආහාර කොට ඒ නිසා හතරවෙනි සියුම් කයක් ඒ අයට තියෙනවා. ඒවැම ගනි වාහන විච ඝන කයක් මස්ලේ කය වශයෙන් මිනිස්යා ආදී තිරිසන් ආදී සත්තුන්ට තියෙනවා. ඒ මේ ඔකම හතරවෙනි කයකින් ජීවත් වෙන අය. කයක් සමග ජීවත් වෙන අය. බ්‍රහ්මයා එහෙම ජීවත් වෙන්නේ නැහැ. ප්‍රීතිය නිසා නැගෙන චිත්තජ රූප ආහාර කරගෙන ප්‍රීති ආහාර කරගෙන බ්‍රහ්මයා ජීවත් වෙන නිසා බ්‍රහ්මයාට තියෙන ත්‍රිජ කායිකයි කියලා කියනවා. කය තුනයි. අපි සියුම් කය. දෙවියන්ගේ කයලත් වල අපි සියුම් බ්‍රහ්ම කය. නමුත් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ගන්න දෙන්න පුළුවන් ඔක්කොම මොකෙන්ද? කර්මයෙන්, චිත්තයෙන්, ඉස්සුවෙන් හටගත්ත රූප කලාපයකින් ගොඩනැගිච්ච කයත් දන්දෙන්න පුළුවන් හිත පාලනයේ බොහොම සම්බන්ධ වෙලා තියෙන ඉර්ධි බලයෙන් යන්න හිතුවොත් ඒකේ ගෝචරලා ඒ ගමන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ අතිසියුම් කයක් තියෙනවා. ඒකත් මේ වගේම ඒ අයිට කිසි අඩුපාඩුවක් නැහැ. යන්න දෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒකවල කැම අභීමක් නැහැ බාහිර ලෝකේ. ඒකවල කතා බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ඒ ටික කරන්න පුළුවන්. ඒ මෙන්න මේ කියනවා ආකාරයෙන් ත්‍රිජ කායික කියන සත්‍යයටපත් වෙන්නේ ඒ අය. එතකොට ප්‍රසාද රූප තියෙනවා ඒකයි. බ්‍රහ්මයාට චක්කු ප්‍රසාද රූපේ තියෙනවා, සෝත ප්‍රසාද රූපේ තියෙනවා. ප්‍රසාද රූප අතිසියු. කර්ම සහ චිත්ත දෙකෙන් හටගෙන ඒකෙන් හටගත්ත නිදහස් කරපු උතුදු කලාප කියන ওই ටිකෙන් තමයි ඒක ඒව හටගන්නේ. ඒකෙත් ප්‍රසාද රූප තියෙනවා. එහෙනම් ප්‍රසාද රූප තියෙන්නේ මස්ලේ කයි නෙමෙයි. හතරවෙනි කයි නෙමෙයි. ඊට අනුරූප හතරවෙනි කයි පිළිලා තියෙන නිසා තමයි අර සියුම් ස්වභාව, ඇහි සියුම් ස්වභාව, කනේ සියුම් ස්වභාව ඒ අනුව හැදිලා තියෙන්නේ. ඒකේ ආකෘතියක් වශයෙන් ප්‍රසාද රූපේ ආකෘතියක් වශයෙන් තමයි මස්ලේ කය හැදිලා තියෙන්නේ. ඉතින් ප්‍රසාද රූපේ තේරුම් ගන්න නම් ප්‍රසාද රූප මොනවද කියලා හොයාගන්න ඕනේ. ඒව අයිති වෙන්නේ කුමකින් නිස්පාදනයේද? කර්මජ නිස්පාදන, චිත්තජ නිස්පාදන, උත්තුජ නිස්පාදන කියන තුනකින් හැදින ඒවටයි ඒ ටික අයිති වෙන්නේ. ඒකේ මූලම වෙන්නේ කර්මජ නිස්පාදන. කර්මයෙන් ජනිත වෙන රූපයන්ගෙන් වෙන නිස්පාදනයේ තමයි ප්‍රසාද රූප අයිති වෙන්නේ. මේ ප්‍රසාද රූප ඇති වෙනට ඇති වෙන ක්‍රමය අන්නේ ඒකයි. ඒතකොට මේ ඉන්දියන් ප්‍රතිපෙන්නා වූ සියුම් වේවයි මේ ප්‍රසාද රූප කියන්නේ යථාර්ථය තෝරාගන්න බැලුවොත් පසේ ආචාරවාදී වශයෙන් දීපු ධර්ම විග්‍රහව. ඉතින් ඔය කොයි ආකාරයෙන් තේරුම් ගන්නද ප්‍රසාද රූපේ අයිති වෙන්නේ භූත රූප ප්‍රසාද රූප කියන ඒවා අයිති වෙන්නේ අර කර්ම චිත්ත දෙකෙන් හටගන්න ඉතාම සියුම් සූක්ෂම කායිකත්වයේ. එතකොට කලබල ආහාරයෙන් හටගන්නේවත් ඒකේ ආකෘතියක් වශයෙන් පේන නිසා ඒකෙත් ඒ ස්වභාව තියෙන ආකාරය පේනවා. ප්‍රසාද රූපේ කලබල ආහාරයෙන් හටගත්ත මස්ලේකයි තියෙනවා නෙමෙයි. ඒ ප්‍රසාද රූපයට පිටඳ ආධාරක ස්ථාන. ඒක තමයි ඒකෙන් අහක් වෙලා ගියාට පස්සේ අර මේ මස්ලේකයි තියෙන අසියුම් රූප පැත්තක තියෙන මස්ලේකයිටම තියලා මනෝමය කයකින් ඈත් වෙලා ගිහිනා ප්‍රසාද රූප සහිත කය ඈත් වෙලා යන්න පුළුවන්. මනෝමය කය කියනකොට ප්‍රසාද රූපේ සහ කර්මජ කය තියෙන්නේ මනෝමය කයට සම්බන්ධ වෙලා. ජීවිත රූපේ නැමැති කර්ම ශක්තියෙන් හටගන්න රූපයකින් අර හටගත්ත මස්ලේ කය පවත්වනවා ජීවිතේ. ජීවිත රූප නිවදෝ. ඒ නිසා ඒකයි මැරෙන්නේත් නෑ. කර්මය හා සම්බන්ධව තියෙනකම් මස්ලේ කය අර මනෝමය කයෙන් අහක් වෙලා ඈත් වෙලා හිටියද දවසක් ඈත් වෙලා හිටියත් ඒ දවස තුල ජීවිත රූප කර්ම ශක්තියෙන් මේ මස්ලේ කය පවත්වන නිසා කර්ම ශක්තිය සම්බන්ධය හකලා ඇත් වෙලා යනවා නේද? ඒසයි සම්බන්ධය තියෙන නිසා මේකයි නැති වෙන්නේ නැහැ පෝෂණයක් වෙන්නේ. දැන් ඔබ නවින දැන් තමයි මේ මනෝ විද්‍යා ක්‍රම වලින් සූක්ෂම විද්‍යා ක්‍රම වලින් බලලා එයා කියනවා මේ මනෝ මේකයකින් අහක් කළන සිල්වා කෝඩ් කියලා හිතන හඳුනන ෆෑනක් ගැන කියලා. දීප්තිමත් ෆෑනකින් කොච්චර ඈතට ගියත් මනෝමයකයි මස්ලියකයිත් එක සම්බන්ධ වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. අනිත් සම්බන්ධ වෙලා තියෙනවා කියන්නේ මොකද? කර්මජ කය සමග තියෙන සම්බන්ධය. ප්‍රසාද රූපයෙන් ඈත් වෙලා ගියට කර්ම ශක්තිය හා සම්බන්ධ සම්බන්ධතාවය මස්ලියකයි ඉවත් වෙන්නේ නැති නිසා මස්ලියකයි මැරෙන්නේ නැහැ. මනෝමයකයෙන් ඈතට ගියා. මස්ලියකයි ආහාරයෙන් පෝෂණය වෙනවා. ජීවිත රූප පවතින නිසා ජීවිතේ ඉඳෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මරණය සිද්ධ වෙන්නේ මොකද? මේ සම්බන්ධතාවය ඉවත් වෙලා ගියාට පස්සේ තමයි අර උතුජ රූප කලාප වශයෙන් හටගත්ත බාහිර මස්ලේකයි මැරිලා කුඳු වෙලා දිරල යන්නේ. ඒකයි ක්‍රමය. එතකොට මේකේ මේ තව ප්‍රශ්නයක් අහන්නේ මොකද්ද? ඩක්ක ප්‍රසාද ආදී මේ ප්‍රසාද පහක් ඉන්ද්‍රිය පහට පෙන්නනවා. මනෝ ප්‍රසාදය කියලා මනසට නැත්තේ. එහෙම එකක් පනවල නැත්තේ මොකද කියලා. ප්‍රසාද රූප පහක් පෙන්නනවා. නම මනේන්ද්‍රියට ඇයි ප්‍රසාද රූපයක් නැත්තේ? ඒක මොකක්ද හේතුව කියලා පෙන්නේ. ආ දැන් මේක තෝරා ගන්නවා මෙන්න මේ විදිහට. යම්කිසි කෙදරක හෝ යම්කිසි ස්ථානයක ඉන්න නායකයෙක්. ඒ නායකයාට තමන්ට කරගන්න පුළුවන් වැඩ කොටසක් තියෙනවා. තමන් තමන්ගේ වැඩ කොටස කරගන්න. මේක කරන්නේ. තමන්ට කර ගැනීමට තව ඉන්න පිරිසක් ආධාර දෙනවා. ඒ ආධාර දෙන පිරිස තව පස් දිනක් කියලා ඉන්නවා නම් ආධාර දෙන්න. ඒ පස් දිනාගේ ආධාරයෙන් තව කොටසක් කරගන්න. තමන් තමන්ගේ කොටස කරගන්න. එතකොට දැන් මේ තමන් තමන්ගේ කොටස කර ගැනීමත් එක්ක ඔක්කොම එකතු වුණාම 6ක් වුණා. ආධාර දෙන කොටස දිනේ 5 දෙනා. අනික තමන් තමන්ගේ වැඩේ කරගන්නේ. අන්න ඒ වගේ මනෝ ප්‍රසාදය කියලා කියන්නේ ප්‍රසාද රූප කියන්නේ ආධාර පහ. තමන් තමන්ගේ වැඩේ කරගන්නේ මනස මනසී කටයුතු කරගන්නේ. ඒ කාගේවත් බාහිර ආධාරයක් ගන්නෙ නැති. මනසටම කරගන්න පුළුවන් හරි. ඒ නිසා ඒක තමන්ගේ තමන්ගේ කොටස ඇරෙන්න බාහිරින් ගන්න ආධාරක තමයි මේ ප්‍රසාද රූප කියන්නේ. ඉතින් ප්‍රසාද රූප පහකින් අරගෙන තමයි මනස තමන්ගේ කොරසිය කරගන්නේ. ඇහැ මුල් කරගෙන බාහිරින් රූපයක් අරගෙන ඒ රූප ස්පර්ශයේ මනස ලබා ගන්න. බාහිර ආධාරයෙන්. කල නැමැති ඉන්ද්‍රිය මුල් කරගෙන බාහිර ශබ්ද ඒ මාධ්‍යයෙන් අරගෙන ඉඳන් මනස ගන්න. කෙලිම මනස ශබ්ද ගන්නෙ නෑ. මනස කෙලිම රූප ගන්නෙ නෑ. ඒ බාහිර ලෝකයේ ගන්නේවට ආධාරකයක් තුලින් අරගන්න. මෙන්න මේ වගේ ආධාරක පහක් තියෙනවා. ඒ පහත් තුලින් අරගන්නවා බාහිර ලෝකයේ තිබෙන්නා වූ යම් යම් දැනීම් හැඳිනීම් ලබා ගන්න ක්‍රමය. මනස බාහිර ලෝකයේ දැනීම් හැඳිනීම් ලබා ගන්නෙ ඔන්න ඔය කියන ආධාරක පහ මුල් කරගෙන. මනසට පුළුවන් තනියෙන් දැනීම් හැඳිනීම් ඇති කරගන්න. හැබැයි මේ බාහිර ලෝකයේ තිබෙන්නා වූ දේවල් ගැන නෙමෙයි මනසේම නිස්පාදන පිළිබඳව විතරයි. දැන් අරූපාවචර ලෝකයක ඉපදුනොත් අරූපාවචර බ්‍රහ්මයාට මේ කියන ප්‍රසාද රූප පහම නැහැ. මනස තියෙනවා. මනසට ගෝචර කරගන්න පුළුවන් යන්තරමත්ද? ඒ ටික විතරක් යාට භුක්ති විඳින්නේ. එහෙනම් මොනවද යාගේ මනසට ගෝචර කරන්න පුළුවන් තමන් තමන්ට ගෝචර කරගන්න පුළුවන් කරද කිව්ව මනසට? මනස විසින්ම ගෝචර කරගන්න පුළුවන් ඒවා තියෙන්නේ මතක සටහන් ටික. ඇහෙන් ගත්ත ඒවා පිළිබඳ මතක සටහන්, කනෙන් ගත්ත ටික පිළිබඳ මතක සටහන්, නාහයෙන් ගත්ත දේවල් පිළිබඳ ආග්‍රාණයෙන් ගත්ත ගඳ සුවඳ පිළිබඳ මතක සටහන්, දිවෙන් ගත්ත රස පිළිබඳ මතක සටහන්, කයින් ගත්ත පහස පිළිබඳ මතක සටහන්, අන්නේ ගත්ත සටහන් ටික තියෙනවා නාම ගෝත්‍රවල. නාම ගෝත්‍ර ස්පර්ශ කරගන්න මේ බාහිර අසකන දිවනාසී ශාරීරිය අවශ්‍ය නැහැ. අන්න මනස විසින් කරගන්න අරමුණු කරගන්න හැටි. ඒක මනසටම කරගන්න පුළුවන් හැටි. හැබැයි ඒ නිසා අරූපාවචර ලෝකෙක එහෙම උපන්නොත් යම් කෙනෙක් ඔය අරූප දහන අරූප සමාධියක් වලලා. ලෞතුරා බුදුරු දහසක් ලෝකෙ පහළ වෙලා ධර්ම දේශනා කළා. ඒක වනපදයක් අහන්න ක්‍රමයක් නෑ. උන්වහන්සේලාට අදිස්ථාන කළවත් යවන්න ක්‍රමයක් නෑ දැනුම් දෙන්න. මොකද හේතුව? මේ භෞතික ලෝකේ හටගන්න යම්කිසි සංඥාවක් ඇත්නම් යම්කිසි ස්පර්ශයක් ඇත්නම් ඔය ප්‍රසාද රූප පහ නැතුව මනසට යවන්න ක්‍රමයක් නැහැ. මෙන්න මේ නිසා බාහිර ආධාරක පහක් ඕනේ මේ බාහිර ලෝකේ තියෙන ඒවා මනසට ඇතුළු කරගන්න. ඇතුළත් කරගත් එක නාම ගෝත්‍ර වශයෙන් මනසට සටහන් කරගෙන ඒ ටික ගන්න පුළුවන්. එයා බ්‍රහ්මයාට අරූපාවචර බ්‍රහ්මයාට කල්පනා කළ හැකි තමන් ගත්ත හරිය පිළිබඳව ඒ ටික. මම මෙහෙම හිටියා, මෙහෙම කෑවා, මෙහෙම කතා කළා, මෙහෙම අධ්‍යාපක හිටියා. එතකොට මේ වගේ කට්ටිය මට හම්බ වුණා. ඒ අයට මෙහෙම නෑදෑකම් සම්බන්ධයක් තිබුණා. මම මෙහෙම බලක් ඇහුවා. ඒ මේ බලයි. ඒකේ අර්ථය මේකයි. ඒකම හිතන්න කියන්නේ ඒ ටික පුළුවන්. ආයිත් ඒ වගේ බලක් නැවත අහන්න ඕන කියලා හැම ගන්න එකක් නැහැ බාහිරව. ඒ ගන්න ඉන්ද්‍රිය නැති නිසා. ප්‍රසාද රූපේ නැති නිසා. මෙන්න මේ ප්‍රසාද රූප පහකින් තමයි බාහිර ලෝකයෙන් නව අරමුණු නාම ගෝත්‍ර කොටසට අරගෙන ඉඳන් තැන්පත් කරගන්නේ මනසට බලන්න. මනසෙන් ගෝචර කරගන්න. ඒක තමන් කරගන්න හරි. නේද? මනස විසින් කරගන්න හරි ඒක. ඒකේ බාහිර ආධාරක අවශ්‍ය නැහැ. අන්නේ නිසා ඒකේ ප්‍රසාද රූපයක් අවශ්‍ය නැහැ. ප්‍රසාද රූප වාග්ගන්නේ මේ ආපෝ තේජෝ වායෝ පළවි ආකාශ කියන මේ තිබෙන ලෝකේට අයිති හරියට වෙන්නා වූ අරමුණු දැනගන්න. ඒ පහේ අරමුණු දැන ගැනීමට තමයි මේ ඉන්ද්‍රිය පහක් සම්බන්ධ කරගන්නේ. නාම ගෝත්‍ර අරමුණු කරන්නේ මේ ඉන්ද්‍රිය පහ අවශ්‍ය නැහැ. ඒක අභ්‍යන්තරේ තයිති කොටස. මනේ ඉන්ද්‍රියට අරමුණු වෙන කොටස. ඒ මනේ ඉන්ද්‍රියට රූප අරමුණු කරගන්න, ශබ්ද අරමුණු කරගන්න, ගන්ධ රස ස්පර්ශ අරමුණු කරගන්න. අලුතෙන් හටගන්නේ අරමුණු කරගන්න. අවශ්‍ය කරන ඉන්ද්‍රිය පහක් අවශ්‍යයි. ඒකේ තමයි ප්‍රසාද රූප වල නැගින්නේ. ඒ ටික කරගන්න. ඒකයි ප්‍රසාද රූප පහක් ඇති වෙන්නේ හයක් ඇති නොවෙන්නේ හේතුව. සියුම් තැනක් විග්‍රහ කරලා දේරුම් ගන්න ඕනේ. කර්මජ කයේ සියුම් ඇස් සියුම් කන් සියුම් නාසය ආදී තියනවාද කියලා ඒක එහෙමෝ තියෙනවා. කර්මජ රූප වගේ නිපදවන්නා වූ කර්ම ශක්තියට අනුකූලව නිපදවන ඉන්ද්‍රියක්. කර්මජ ඉන්ද්‍රියන් වශයෙන් ඉතිලා අති සියුම්ම හට ගන්න. ඒ ඉන්ද්‍රිය වලටම තමයි පෙනෙන්නේ ඇහෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. කර්මජ රූපේ. කර්මජ රූපයේ කෙලින්ම ගණීපවන දෙයක ස්පර්ශයක් ලබන්න ක්‍රමයක් නැති නිසා. ඒකට උපක්‍රමශීලීව වැඩ පිළිලක් යොදා හදනවා ගණීපවන නිර්මාණ. ඇණයක් තද කරලා තියෙනවා, මුරිච්චියක් තද කරලා තියෙනවා, මේක ඇඟිල්ලෙන් අල්ලලා අතින් අල්ලලා ගලවන්න බැරුවාම අඬුවක් අරගන්න. අඬුවක් අරගත්තාම ගලව ගන්න පුළුවන්. අඬුවේ ආදායය. ඒක අතින් කරකවලා නාර මුරිච්චිය ඇණේට තද කරලා තියෙන රිප්රු නැනම් යම් කිසි තේ කියලා කියන්නේ ඒ වගේ තද කරලා තියෙන ඇණය යම් කිසි මුරිච්චියකින් නැට්ටෙහි තද කරලා තියෙනවා නම් ඕක අතින් ගලවන්න ඉස්සෙල්ලා ගලවන්න බැරුවා. උපක්‍රමයක් යොදලා ගන්නවා අඬුවක් කියලා එක. බාහිර අතල වලා තද එක. ඒක ප්‍රයෝජනට අරගෙන ඒකෙන් අල්ල අර නට් එක නැහැ මුලිටිය ගලව ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ බාහිර ලෝකයේ ගණී භාවන දෙයක් ස්පර්ශ කරගන්න අර අතිසියුම් ඉන්ද්‍රියෙන් බැරි නිසා. ඒක එකින් එකට කර්මජ රූපයේ චිත්තජ රූපයක් ගොඩ නගලා ඒකත් එක එකතු වෙනවා. කර්මජ රූපයෙන් චිත්තජ රූපයෙන් අරමුණු කරගන්න බැරි හරියට. අර ඉතුජ රූපයන්ගේ පරම්පරාවෙන් හැලගෙන ඒක ඒකාන්තයක සම්බන්ධ වෙනවා. ඔය තුනින්ම කරගන්න බැරි හරියට ලබා ගැනීමට ගණීවාන උපකරණයක් අවශ්‍යයි. ඒක තමයි කනබෝන ආහාරය සකස් කරලා බාහිර ලෝකෙන් ගණීවාන කය ගොඩනගන්නේ. හතරවෙනි කය ගොඩනගන්නේ. අන්න හතරවෙනි කය ගොඩනගලා තමයි මේ බාහිර ලෝකේ රූප ලබන්න, ශබ්ද ලබා ගන්න, ගන්ධ රස ස්පර්ශ ලබා ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල කරගන්නේ. ඒවට ආධාරක. ගණීවාන අරමුණක් ගන්න ගණීවාන ආධාරකයක් අවශ්‍යයි. ඒ නිසා තමයි මක්ලේ කයක් ගොඩනගාගෙන ගණී භාවන දෙයක් අරමුණු කරන්න. ඒවා ස්පර්ශ කරන්න. ඒක තමයි ඒ ආකාරයෙන් සකස් කරගන්න. මේ කර්මජ කය තුල තමයි මේ මූලිකම අවශ්‍ය කරන මුළු ස්නායු පද්ධතියක් කර්මජ ස්නායු පද්ධතියක් තියෙනවා. කර්මජ ස්නායු පද්ධතිය ආකාරයට ආකෘතියට අනුව තමයි චිත්තද රූපයන් පිළිබඳව ස්නායු පද්ධතියක් ගොඩනැගෙන්නේ. ඒකත් අතිසිය. අර විහිදවන කර්මයෙන් චිත්තයෙන් ගොඩනගලා නිදහස් කරපු චිත්තද රූප ආකෘතියක් වශයෙන් පිළිඳන්නේ අර කර්මජ ස්නායු පද්ධතියට අනුකූල හැඩරුවට අනුකූල කර්මජ ඉන්ද්‍රියන්ට අනුකූලවයි ඒකත් විහිදන්නේ. ඒක කර්මචිත්ත ඍතු කියන තුනෙන්ම හටගත්ත ස්නායු පද්ධතිය සහ කායික ඉන්ද්‍රිය මණ්ඩලයක්ම හැදෙනවා. ඒකත් සීල. ඊට පස්සේ ඒකිනුත් ගන්න බැරි වැඩ කරද කරගන්න තමයි බාහිරින් ගන්නා මේ උදදරු උපකලාප කියන බාහිරින් ගන්න ඒවා ආහාරයක් වශයෙන් අරගෙන ඒකෙන් ගණී භාවන කයක් හදන්නේ. ඒකයි හැදෙන්නේ අර කර්මචිත්ත ඍතු කියන තුනෙන් හටගත්ත සූක්ෂම කයට අනුකූලව. ඒකේ තියෙන ස්නායු පද්ධතිය අනුකූලව මස්ලේ ස්නායු පද්ධතියක් හැදෙනවා. නැත්නම් මස්ලේ සහිත ගණී භාවන කායක ස්නායු පද්ධතිය. මස්ලේ සහිත ඉන්ද්‍රියන් ඒ අනුව නිපද වෙනවා. නිපද වුණාට පස්සේ මේ මස්ලේ කය කොටස් කරලා බැලුවොත් අර කර්මජ කය ආකෘතියට අනුකූලව හටගත්ත ගණී භාවන කොටස් ටික පේනවා. ඒවා තමයි කේස් ලොම් නිය දත් සම් මස් නාර ඇට ඇට මිදුළු ආදී වශයෙන් අපි මේ කයේ කොටස් හැටියට විග්‍රහ කරන්නේ. ඔය කයි ගුණක් තිය කපලා බෙදලා දැම්මා අර අතිශයම් කරොත් ඒකලා කැපෙන්නේ. මිනිහේ කල්ලාගෙන එකපාර මරලා දැම්මත් බෝම්බයක් ගහලා බා එක මොහොතකින් සුණු විසුණු කරලා දැම්මා. මක්ලියේ කය සුණු විසුණු වෙලා යනවා මිසක් කැල්ලා බෙදලා යනවා මිසක්. අර සූක්ෂම කයට බෝම්බ ගහන්න බැහැ. මිසයිල ගැහුවත් වැඩක් නැහැ ඒක ඒවට ගෝචර වෙන්නේ නැහැ. දැන් අපි තෝම බැලුම් බැලුම් බෝලයක් අරගෙන අපි හුලම් පුම්බලා බැලුම ලොකු කරලා තියෙනවා. අපි මොකෙකින් හරි ගහලා පටුවකින් ඇල්ලලා නේද මොකෙකින් ගහලා බැලුම මොහොතකින් පුපුරවා හරි. ඒක ඇතුලේදී හුලකට පුපුරනවා. බැලුම ඇතුලේදී හුලකට කටුවෙන් අයින්ද පුළුවන් ද බැලුමට ඇල්ලලා. බැලුමට කට්ටකින් ඇල්ලලා බැලුම පිපිරෙයි. විචාර දක්වන්න වෙලක් කරන්න පුළුවන් ගුණ විසුණු කළා ගන්න. බැලුම විදහැරියල බැලුම ඇතුලේ පුම්බලා තිබිච්ච හුලකත් බින්දින්න පුළුවන් ද කට්ටෙන් ඇන්නේ. අන්නේ ඉුවා. මස්ලී කයර පහර ගහලා විදහැරියල. කර්ම චිත්ත ඉක්තු කියන දෙනෙන් හටගත්ත ත්‍රිජ කායය. ඒ ආයුධ පහර වදින්නේ නේ. එහෙනම් මිනිහගේ සැනකින් බෙල්ල කපලා දැම්මා. මස්ලී කය වැටෙනවා වැත්තක. අර කර්ම චිත්ත ඉක්තු කියන දෙනෙන් හටගත්ත විජකාය වැත්ත කරේ. අන්නේ නිසා තමයි අදත් අධ්‍යක්ෂින් වලින් කියන්නේ මම වතුරේ ගිලුණා. ඊට පස්සේ මම උඩට ගියා. මං ඇක්සිඩන්ට් එකක් වුණා. මං පැත්තකට ගියා. බලනකොට කය දිනවා පැත්තට. එහෙනම් දැකලා තිනවා ඒව අදත් ඔක්කු වෙනවා. ඒ වගේ මනෝමය අවස්ථාවෙන් ශරීරයෙන් අහකිච්ච කයින් කතා කරපු ගා ගුප්ත ක්‍රම වලින් අදත් දැනගන්න පුළුවන්. ඉතින් ඒකයි තමයි බෙදෙන්නේ නැත්. අන්න ඒක තමයි අපි ගන්ධබ්බය කිව්වේ තොන්නෝක. ඒ අතිශයම් කරස විඳින්න බැරි කරස වෙන් වෙලා යනවා. ඒක ආයුධකින් කපන්න විඳින්න බෑ. ওই කාරණේ බුදුරජාන් වහන්සේ මේ සූක්ෂම කය කියන එකේ යථාර්ථ හේතුඵල දැකලා. ඒකත් හේතුඵල වශයෙන් ගොඩනැගෙන මොහොත පාසා හටගෙන විපරිණාමයටපත් වෙන යලි යලි හේතුවක් නිසා ගොඩනැගෙන ඒ જાතියෙන් හටගන්න එකක් නිසා. සදාතන එකක් නෙවෙයි කියලා සූක්ෂම බුද්ධඥානෙ දැනගත්තා. ඕක ඉරිසිවරයෙකුට වශයෙන් ලෞකික භාවනාවල අවිඥා ලැබුව ඉරිසිවරයෙකුට පේන්නේ. ඒගොල්ලන්ට වෙන්නේ කලන්න බැරි විඳින්න බැරි විනාශ කරන්න බැරි සදාතනික කයක් තියෙනවා. ඒකයි තමයි තනින් තන්ට ගිහිලා ඉතින් මේ ශාරීරියක් හදාගන්න. ඒ ශාරීරිය විතරයි කලන්න විඳින්න විනාශ කරන්න පුළුවන්. ඉතින් ආත්මය කියල එකක් තියෙනවා මේ කය ඇතුලේ. ඔන්න ඔය නිගමනයේ තමයි. ආත්ම දෘෂ්ටි අරින්න බැරි ඒකයි බුදුරජාන් වහන්සේ දැකලා දේශනා කරපු ධර්මයේ තුලින් ඒ සූක්ෂම කය ආත්මයක් නෙමෙයි. ඒකත් හේතුඵල බින්දයක් හේතුඵල වශයෙන් හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පද්ධතියෙන් සකස් වෙන දෙයක් නිසා. ඒක සත්‍යයක ඉතිරේකයක් නෙමෙයි. එහෙම හතේ කියලා හැබැයි ගන්න එක ගහක ඒකේ නෑ කියලා දැක්කේ බුද්ධ ඥානයි. ඒ ඥානයේ දකින්නතුරු අන්නේ ලෝකයේ කිසිම කෙනෙකුද දකින්න බෑ. ඒ සූක්ෂම කය ආත්මයක් නෙමෙයි කියලා. ඒ නිසා මොකද කරන්නේ? ආත්ම දෘෂ්ටියේ පිහිටලා අන්‍ය යෝගී වෙන්නේ තමයි. ඒ යෝගී ධර්මයේ තමයි භගවත් ගීතාවලිය විග්‍රහ කරලා තියෙන්නේ. ඉම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක, ගින්නකින් තොප දැවිය නොහැක, කුරුල්ලා පරණ කූරුව හැර අලුත් කූරුව තනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ කියලා මේ ආත්ම වර්ණාව පටන් ගන්නවා ඔය විදිහේ. එහෙම කියන්නේ හේතුව මොකද? ඔන්නේ සූක්ෂම කය කඩුවේ හපන්නේ ගින්නෙන් පුච්චන්නේ ಜಾති බැරි එකක් නිසා. ඊට වඩා අදිසියුම් කොල් රූපක රසලින් ගුණ නැගෙන එකක් නිසා. එයින් එහාට දැක ගන්න ඥානයක් නැති නිසා. ඊයෑ toy නිගමනේ ආත්ම දෘෂ්ටිය විඳින බැරි නිගමනයක ඉන්නේ. ඒ නිසා ලෝකේ ලෝත්‍රා බුදුරයන් වහන්සේ නම පහළලා කියන තාක්කල් ආත්ම දෘෂ්ටිය අරින්න බලක් අහන්න නෑ. ප්‍රමේ දැනගන්න බෑ. ඒක ආත්මයක්ද නැද්ද කියන එක විග්‍රහ කරගෙන යනකොට ඒක හේතුඵල වශයෙන් හටගන්න සම්පින්දනයක් නිසා ඒකේ ආත්මයක් කියලා දෙයක් නෑ කියලා ආත්ම සම්බන්ධ දෙයක් නේ ගන්න දෙයක් ඒක නෑ කියලා දැනගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කළ උදාම හැරෙන්න තව කිසිම සාස්ත්‍රවලින් ලෝකෙ දහමක් දේශනා කරලා නැහැ. එහෙම දේශනා කරන්න බෑ. බැරි මොකද? ලෝතුරා බුද්ධඥානීයට විසක් මූලික වශයෙන් ওই ටික අහු වෙන්නේ නැහැ. උන්වහන්සේගේ අනාවරණ ඥානය නිසා ඒක අහු වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ යථාර්ථය දැකලා ආත්ම දෘෂ්ටිය පිළිබඳ ධර්ම දේශනාව කළා ලෝකෙ ඇත්ත ඇති ආකාරයෙන් පෙන්ලා දෙන්න. එතකොට තමයි ආත්ම දෘෂ්ටිය පිළිලා ගිහිල්ලා සක්කාය දිට්ඨිය මිදෙන්නේ. ඒ දක්වා සක්කාය දිට්ඨිය මිදෙන්නේ ධර්මය දේශනා කරන්න කිසිම සාස්ත්‍රවලින් ලෝකේ නැහැ. ඒකයි හේතුව. මේ කර්මජ කය කිව්වත් සදාතනික එකක් නෙමෙයි. නොනැසෙන එකක් නෙමෙයි. කර්ම වේගයේ හේතු කොටගෙනම හේතුයේ ඵලයේ වශයෙන් ගොඩනැගෙන. හටගත්තේ යමක් ඇත්නම් විපරිණාමයට පත් වෙලා වෙනසෙ. අවස්ථාව ඉක්ම යනවා. ඒක නැති කරන්න කිසිම කයකට බෑ. එන කර්මජකයේ සදාතනික රසයේ දිගටම තියනවා වගේ වෙන්නේ මොකද? කර්ම ශක්තියෙන් ගෙවෙන ගෙවෙන පුරස යලි යලි ගොඩනගලා දෙනවා මේ අතරක් නැතුව. අතරක් පේන්නේ නැති විදිහට. ඒ නිසා ඉඳලා බැලුවල හැකින් බැලුවල දිවසකින් බැලුවත් පේන්නේ අර ගොඩනැගෙන ආකාරයත් විනාශ වෙන ආකාරයත්. ඒක අතිසියුම් කාරණා. ධර්මයේ විග්‍රහ කළා දුන්නාට පස්සේ න්‍යාය ධර්මයේ වැටුණාම තමයි ඒ කාරණේ ඇත්ත කියලා ඒ ශ්‍රාවක ගෝචර නෝට වැටහෙන්නේ. එතකොට මේ ආත්මය කියලා ගත්තේ මුලාවක් නේද? ආත්ම වෙන දෙයක් කොහෙද ලෝකේ තියෙන කිසිම සත්‍යයකට පොඳ ආත්මය. ආත්ම වශයෙන් ගත්ත මුලාව නිසා කියලා දකින්නේ අන්න එදාට. එදාටයි ආත්ම දෘෂ්ටිය බිඳිලා, සක්කාය දෘෂ්ටිය බිඳිලා, ඒ මුලා ධර්මයේ පිළිබඳව නේද සත්‍ය ධර්මයේ සැකහැරිලා, වෘතපරා මාර්ගණයකින් නෙමේ ප්‍රඥා පුබුදෝලයි මේකේ දැනගත්ත කියලා, සක්කාය දෘෂ්ටි විටිකිච්ඡා සීලපද පරාමාස කියන සංයෝජන තුළ බිඳිලා ගිහිල්ලා නැවත ගොඩනැගින්නත් අත්තර සෝතාපන්නෙක් වෙන්නේ. නං ආර්ය මාර්ගයේ අවතීන උන ආකාශී දාසක වෙනස් කරන්න බැරි නිවනින් පූර්ණ කරගන්න නිවන පූර්ණ කරන සත්‍යයට පත් වෙනව කෙනෙක් බවට පත් වෙන්නේ අනිත් පස්සේ. ඒකයි හේතුව. මුලින්ම ගත්ත මහ ඍෂිවරු දුන්න දහමක් තිබුණා ඒගොල්ලන්ගේ දත්තයන්. ඒ දුන්න දහම් අරගෙන ඒගොල්ලෝ ඒ දුන්න වාක්‍ය වලින් කලපාලම් කරගෙන ආට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත බබු ඔය ආදි වශයෙන් ශාස්ත්‍රවරු නම දෙනක පාරම්පරිකව ගෙනහල්ලා ඒකෙන් අරගත්ත එක තමයි බබුණ පොත්වල ලියාගෙන කලපාලම් කරගෙන පතිහිටව බහුණු පරම්පරාව ගෙනා වේදේ කිය ශ්‍රී වේදේ කිය ශ්‍රී වේදේ මුල ඉතිවරු ඉතිවරු දුන්නේවා තමයි පාලං කරගෙන ඒ සංස්කෘත භාෂාවෙන් ඒගොල්ලෝ භාවිතා කළේ එවන් භාෂාවලින් ලියාගෙන හතහන් කරගෙන තමගේ ගෝලයන්ට ඒක උගන්ව උගන්න ඔය ක්‍රමයට ගෙනා ඉතිවරු ඉරිසි භාෂාවෙන් අහුවෙච්ච ලෞකික හරිය දැනගත්ත ලෞකික වාදී දැනගත්ත ලෞකික අර්ථයේ ඉක්මවලා ලෝකෝත්තරාර්ථය දැනගන්න ඉතිවරුන්ට බෑ ඉතිවරුන්ට ඒ ඥානිය නෑ ඒක තමයි ලෝකෝත්තර අර්ථයේ යථාර්ථයේ නියමාකාරයෙන් දෙන දකින්න ඥානීයෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ. ලෝතර බුදු පියාණන් වහන්සේ ළමක් ලෝකෙ පහළ හරි ආකාරයේ සියලු සූක්ෂම තැන්වල ඇත්ත ඇති ආකාරයෙන් පෙන්වලා දෙනකම්. ඒ සියුම් ඒ ඥානී කිසිම ඉරිසුවරයකට නැති නිසා. ලෞකිකත්වයේ ඉක්මෙවූ යථාර්ථයක් දැනගන්න ඉරිසුවරුන්ට ඥානයක් නැති නිසා ලෞකික පැත්තක් පෙන්වන්නේ. ඒ නිසා තමයි ආත්ම දෘෂ්ටිය අරගන්න බැරුව ගියේ අර ඉරිසුවරුන්ට. ආත්ම දෘෂ්ටියේ පිහිටලා ඉවරලා හිටන් ඔක්කොම කතා කිව්වේ ඒකයි. ඒව තමයි අර අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්‍ය ආදි වශයෙන් කිව්ව අර ආචාර්ය පරම්පරාව ගෙනා. ඒ බමුණගේ පැරණි අදුරු ආචාර්ය අදුරු පරම්පරාව. ඒ අදුරු පරම්පරාවේ කෙනෙක්වත් ඒක දැකලා නෙමෙයි ගෙනාවේ අර ඉරිවරු කිව්ව නිසා ඒක කට පාඩම් කරගන්න. ඉරිවරුගෙන් ඉල්ලා ගත්තා. ඉන් කොවින්ද අර මේ ඉරිදි දැනුම නැති. නැත්නම් අර මේ ධ්‍යාන නැති. ධ්‍යායී නොවන අධ්‍යායී පුද්ගලයා. එයා කොහොමද ඕක කියන්නේ කියලා. ඌ අපෙන් තමයි ගත්තේ කියලා. ඌ ගත්තේ අපෙන් නිසා ඌ ගත්තේ ඌ ගවිතේ කුණ. ඒක උගතේ කුණ. උගතා කියන්නේ අය. අනුන්ගේ වහලි, ඉරිසවරුන්ගේ වහලට කියන උගතා. ඉරිසවරු තමයි අපි අහනකොට ඉරිසවරුන්ගේ ඔබ වහන්සේලා නම් මෙහෙම කියනවා. කාගෙන්වත් අහගෙන නෙමෙයි. ඒතර උන් කියන්නේ කොහොමද? අර අහවල් එකක් කියන්නේ. ඌ අපෙන් නේ ගත්තේ. ආන් ඒක තමයි ඌ ගත්ත එක තමයි උගතාව. අදත් උගත්තු කියන්නේ අනුන්ගේ ගත්ත අය තමයි වාරික වාගේ ඒකට ගැති වෙලා කියන එක විශ්වාස කරලා ගත්ත නිසා තමන්ට තේරුම් ගන්න මොලයක් නැහැ. අරගෙන ඉගෙන ගත්ත කියලා කියනවා ඌ ගත්තා. උගත්තු කියන්නේ ඒකයි. දැනගත්ත කෙනා එකනේ උගතා එකනේ. දැනගත්ත අයගෙන් ගත්ත එක ඌ ගත්ත එක උගතා. උගත්තු තමයි අද ඉන්නේ. උගත්තුට මොලයක් නැහැ දැනගත්ත එක කියනවා මිල. දැනගත් එකෙන් දුන්න දේ කියන. ඉතින් ප්‍රශ්නයක් වල විමසන හැකියාවක්. ඒ විමසනත් ඒක ඉගෙනගෙන තිබුණා. ඒකෙන් විමසලා දෙනවා මෙන්න මෙහෙමයි ඔය කියා තියෙන්නේ කියලා. තවත් ප්‍රශ්න අහලා උසලකෝ බයි. මොකද මාන්නයක් එනවා උගත් මාන්නය. ඊට පස්සේ තමයි ලොක්කා වෙලා හිතා ගන්නවා මාන්නය. ලොක්කෝම බහිනවලු කැමති නැහැ. නුදන්න දෙයක් අහගුණා විග්‍රහ කරනකොට මොනවෙන් හරි කරලා ඒක වෙලෙකින් ඒක වහන. ඒක වනිනවා. එහෙම නැත්නම් බිම්බලාගෙන නිහඬවයි. ඒ කාරණා තුන එක කරගන්න. දැනගත්ත කෙනා අහන අහන ප්‍රශ්නෙට කියුම් තැන තමන්ගේ නුවණ ගෝචර කරලා මතු කරලා ඒක නියම උත්තරේ දෙන්න. නැහ දැනගත්ත කෙනා ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ. මහා විද්‍යාඥයා කිව්වේ ඒකයි. උන්වහන්සේ කවදාවත් ප්‍රශ්නයක් අහලා බිම්බලා ඉන්න සත්‍යෙට බත් කරන්න ලොහු වෙනෙහිකින් වහලා ඒක යටපත් කරන්න ලොහු ඒ જાතිය උන්වහන්සේ ළඟ නැහැ. අහන ප්‍රශ්නෙට සියලුම පිළිතුරු උන්වහන්සේ දන්නා සියල්ල දැනුවත් ඉඳලා. නැහැ සියල්ල දැනුවත් එකම උත්තරේ බුදු පියාණන් වහන්සේ පමණයි. ලෝතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක වහන්න හේතුඵල ඇතුළු සම්පූර්ණ විග්‍රහ කරලා දෙනවා නියම න්‍යාය ධර්ම. ඉතින් අන්න ඒක තමයි නියම න්‍යාය ධර්ම දැනගන්නකොට ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝකෝත්තර ඥානයක් තියෙනවා. අන්න ඒ ඥානීය එක නැගුණ මහා ඥාන ඇති නිසා කිසි දෙනක හැඟවිලා නැහැ රහසක් නැහැ. කිසි දෙනක රහසක් නැති නිසා උන්වහන්සේලා අරහන් වෙනවා. අරහන් ගුණයත් උන්වහන්සේලාට රහසක් නැති නිසා මොන ප්‍රශ්නයක් ඇහුවත් ප්‍රශ්නෙට උත්තරේ උන්වහන්සේලා දෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ උන්වහන්සේලා ලෝකයට දෙන්නේ අර උගත්තු කරන ගන්න ක්‍රමයට නෙමෙයි. ඒ හේතුඵල න්‍යායත් එක්කලා වෙලා දෙනවා තමන් හිතලා බලන්න මෙන්න න්‍යාය. එතන තමන්ට වැටහෙන ක්‍රමයක් තියෙනවා. දැන් තවම දැනුවත් වෙයි. අන්න එහෙම උගතු නෙමෙයි හදන්නේ. දැනුවත් වන්නා වූ ඥානවන්තයින් හදනවා බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයෝ අපි. ශ්‍රාවකයෝ උගත්තු නෙමෙයි. ඒ න්‍යායතාවෙ මේ අරගෙන දැනුවත් වෙච්ච ශ්‍රාවක පිරිසක් බවට පත් කරනවා. ශ්‍රාවකයෝ දේශනා කරන්නේ තම අවබෝධ කරගත්ත ධර්ම. ඉතින් සර්වඥ ගෝචර ධම් වෙනයි ශ්‍රාවක ගෝචර ධම් තියෙනවා. ඒ වගේ සර්වඥන් වහන්සේ දේශනා කළාට පස්සේ දේශනාව තුළින් දැනුවත් වෙලා විශේෂත්වයට පත් වෙනවා. විශේෂ දැනුමක් ඒ හේතුවෙන් ලැබුවාම ලෝකයාගේ ප්‍රශ්න වලට ඒ උත්තර දෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ තමයි බුද්ධ ශ්‍රාවකයෝ.